ඔබරැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන් වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට.
වේගන් ජනවරි වේගන්වරි ලෙස නම් කළ ජනවාරි මාසේ දින 30ක පුරාම නිර්මාංශ ආහාර පමනක් ගැනීමේ වැඩසටහනක් ලොව පුරාම ක්‍රියාත්මක වෙනවා. සෞඛ්‍ය ප්‍රතිලාභ, එවැගේම කාලගුණික විපාදා සවම කිරීමට දායක වීම, එවැගේම සත්ව හිංසනය අවම කිරීම යන මේ අරමුණු පෙරදරිව 2014 වසරේ ඉඳන් ඕස්ට්‍රේලියාව ඇතුළු ලොව පුරා රටවල් 200කට වැඩි ගණනක මිලියන ගණනක පුද්ගලයින් මේ වැඩසටහනට සහභාගි වෙනවා. නිර්මාංශ වීම ගැන ලෝකෙම අවධානය යොමු වෙන මේ ජනවාරි මාසේ SBS සිංහල ගුවන්විදුලියෙන් අපි කල්පනා කළා මේ නිර්මාංශ ආහාර රටාව තුළ දරුවෙක් හදා වඩා ගැනීමේදී දෙමව්පියන් වැඩිහිටියන් විදියට අපි දැනගත යුතු කරුණු මොනවද කියන කාරණේ ගැන වැදගත් සාකච්ඡාවක් ඔබට ගෙන එන්නට. ඒ සඳහා අද දවසේ අප සම්බන්ධ කරගන්නේ ක්වීන්ස්ලන්තයේ පෝෂණවේදිනී නිර්මලා වීරකෝන්. අයිබෝන් කියලා පිළිගන්නවා නිර්මලා ඔබව.
අයිබෝන් අතිනි.
මේ පෝෂණය ඉතා වැදගත් වන වැඩින වයසේ දරුවන්ට නිර්මාංශ ආහාර සුදුසුද කියන කාරණය ගැන සමාජ උබතෝකෝටිකයක් පවතිනවනේ. ඉතින් මන් නිර්මලා ඔබගෙන් මුලින්ම දැනගන්න කැමති මේ වැඩෙන වයසේ කුඩා දරුවෙක්ට නිර්මාංශ ආහාර රටාවක් අනුගමනය කිරීමේ හැකියාවක් තියෙනවද?
ඔව් අතිනේ, දැන් අපි දරුවන් ගත්තොත් ඒගොල්ලෝ නොයෙක් හේතු මත මේ වෙජිටේරියන් හෝ වීගන් කියන ආහාර රටාව අනුගමනය කරන්න පුළුවන්. සමහරලාට දැන් ඔබ කිව්වාගේ දෙමව්පියන්ගේ හෝ පවුලේ තෝරා ගැනීම, එහෙම නැත්නම් බලපෑම මත, එහෙම නැත්නම් තමන්ගේම කැමැත්තෙන්, එහෙම නැත්නම් ආගමික හේතු, සත්ව හිංසනය වගේ ethical reasons, ඊළඟට පාරිසරික හේතු සහ සෞඛ්‍ය ප්‍රතිලාභ වගේ නොයෙකුත් හේතු මත දරුවන් වෙජිටේරියන් ආහාර රටාව අනුගමනය කරන්න පුළුවන්. ඉතින් මේ කොයි හේතු මත ඒක තෝරගත්තත් දරුවන් කියන්නේ ඔවුන්ගේ ශාරීරික වර්ධනය වෙනවදී තියෙන්නේ. ඉතින් මේ දරුවන්ගේ නිසි ශාරීරික වර්ධනය සඳහා අවශ්‍ය පෝෂණය සැපයීම වැදගත්. විශේෂයෙන්ම මේ නව යෞවන වියේ දරුවන් ගත්තොත් ශාරීරික ශීඝ්‍ර වර්ධනයකට ලක්වන අවධියක් සහ නොයෙක් වෙනස්කම් වලට ලක්වන කාලයක්. ඒ කියන්නේ මාංශ පේශී, අස්ථි, අවයව ප්‍රතිශක්ති ගන්න පද්ධතිය වර්ධනය වෙන අවදී, ඊළඟට මේ ඒවා නිරෝගීව පවත්වා ගන්න වගේම නිසි වර්ධනය සිදු වෙන්නත් අවශ්‍ය පෝෂණය ලබා දීම අනිවාර්යයි. ඒක කුමන ආහාර රටාව අනුගමනය කරත් වැදගත් දෙයක්. ඉතින් අපි බලමු දැන් වෙජිටේරියන් ආහාර රටාව අනුගමනය කරනවා නම් කොයිතරම් මේක සුදුසු වෙනවද කියලා. දැන් අපි පොදුවේ ගත්තොත් මේ වෙජිටේරියන් කියන්නේ මස්, මාළු, මුහුදු ආහාර අනුභව කරන්නේ නැතුව ශාකමය ආහාර මත ආහාර රටාව ගෙන යන අයට. නමුත් මේ වෙජිටේරියන් කියන ටර්ම් එක යටතට, කාණ්ඩයේ යටතට ශාකාහාර සමග සමහර ඉන්නවා කිරි බිත්තර ගන්න අය. අපි යාලට කියනවා ලැක්ටෝ ඕ වෙජිටේරියන් කියලා. ඊළඟට ශාකාහාර සමග බිත්තර ගන්න අයට කියනවා අපි ඕ වෙජිටේරියන් කියලා. සමහර දරුවන් ඉන්නවා ශාකාහාර සමග බිත්තර ගන්නේ නැහැ, නමුත් කිරි ආහාර සහ කිරි නිෂ්පාදන ගන්නවා. අපි යාලට කියනවා ලැක්ටෝ වෙජිටේරියන් කියලා. ඉතින් මේ කිරි බිත්තර වගේ සත්ව ආහාර වලිනුත් වැළකීලා සම්පූර්ණයෙන්ම ශාකාහාර මත ආහාර වේල පදනම් කරගන්න අයට අපි කියනවා වීගන් කියලා. ඉතින් මේ විවිධ කාණ්ඩ යටතේ එතකොට ඒගොල්ලෝ මොන මොන සමහර ආහාර වේලින් ඉවත් කරනවා. ඉතින් මේ අයට කුමන වෙජිටේරියන් වර්ගයකට අයිති වුණත් සත්වාහාර ප්‍රභව වලින් ලැබෙන ඒ පෝෂණ සංඝටක ප්‍රෝටීන, යකඩ, කැල්සියම්, සින්ක් වගේ පෝෂණ සංඝටක ශාකාහාර වලින් ලැබෙන පරිදි ආහාර වේල නිසි පරිදි සැලසුම් කරලා නම් ආහාරයට ගන්නේ වෙජිටේරියන් ආහාර රටාව දරුවන්ට උනත් සුදුසුයි.
ඔව් නිර්මලා, කුඩා දරුවෙක් වෙනුවෙන් නිර්මාංශ ආහාර රටාවක් සැලසුම් කරද්දී අපි විශේෂයෙන්ම අවධානය යොමු කළ යුතු පෝෂක මොනවද? අපි ඊළඟට ඒ ගැනත් කතා කරමු.
ඔව්, අපි මුලින්ම කතා කරමු මේ ප්‍රෝටීන කියන පෝෂණ පදාර්ථය ගැන. මොකද දරුවන්ගේ මාංශ පේශී, අස්ථි ප්‍රතිශක්ති කරන පද්ධතිය නිසි පරිදි නිරෝගීව වර්ධනය වීම සඳහා ප්‍රෝටීන කියන්නේ ඉතාම වැදගත් පෝෂණ සංඝටකයක්. මොකද ප්‍රෝටීන කියන්නේ අපේ ශරීරයේ තැනුම් මේකකයක්. එහෙම නැත්නම් බිල්ඩින් බ්ලොක් එකක්. මේ ප්‍රෝටීන හැදිලා තියෙන්නේ ඇමයිනෝ අම්ල කියන තැනුම් මේකක වලින්. දැන් මේ ඇමයිනෝ අම්ල වර්ග දෙකක් තියෙනවා. එක වර්ගයක් තමයි අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල, අනිත් එක තමයි අත්‍යවශ්‍ය නොවන ඇමයිනෝ අම්ල කියලා. මේ අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල ආහාර මගින් ලබා ගැනීම අනිවාර්යයි ශරීරයේ නිරෝගී පැවැත්ම සඳහා. ඊළඟට අත්‍යවශ්‍ය නොවන ඒවා අපේ ශරීරය තුළ නිපදවා ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ නිසා ආහාර වලින් ලබා ගැනීම අනිවාර්යම වෙන්නේ නැහැ. දැන් අපි ගත්තොත් මේ මස් මාළු මුහුදු ආහාර කියන්නේ ප්‍රෝටීන හොඳින් අන්තර්ගත වෙන ආහාර. ඉතින් දැන් මේ වෙජිටේරියන් හෝ වීගන් ආහාර රටාවේ මේ අනුගමනය අන්තර්ගත වෙන්නේ නැත්නම් මේ අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල ඌනතාවයකට ලක්වීමේ අවදානමක් තියෙනවා. නමුත් කිරි බිත්තර ගන්න අයට මේක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ වෙජිටේරියන් ලැක්ටෝ වෙජිටේරියන් කියන කාණ්ඩයට. නමුත් වීගන් කියන සම්පූර්ණයෙන්ම සත්වාහාර වලින් වැළකීලා ශාකමය ආහාර මත පමණක් පදනම් වූ අයට මේ අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල අඩංගු ප්‍රෝටීන වල ඌනතාවයක් මතුවෙන්න පුළුවන්. ඉතින් මේ වෙජිටේරියන් ආහාරයට අනුගමනය කරනකොට ඒ ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. කොහොමද ශාකාහාර ප්‍රභවවලින් මේ සියලුම අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්නේ කියලා. දැන් අපි ධාන්‍යමය ආහාර ගත්තොත් ඒ වගේ ප්‍රෝටීන් ප්‍රතිශතය අඩුයි. ඒ වගේම මේ ලයිසීන් කියන අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ලය අඩුවෙන් තියෙන්නේ. ඊළඟට ලෙගියුම්ස් එහෙම නැත්නම් රනිල කුලේ භෝග ගත්තොත් ඒ වගේ මෙතියොනින් කියන අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ලය අඩුවෙන් තියෙන්නේ. ඉතින් කිරිබිත්තර එහෙම නොගන්න වීගන් දරුවෙක් නම් ධාන්‍යමය ආහාර සහ මේ රනිල කුලේ භෝග දිනපතා ගැනීම වැදගත් වෙනවා මේ අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල අවශ්‍යතාවය සපුරවා ගන්න. ප්‍රෝටීන් වලට අමතරව වැදගත් වෙන පෝෂණ සංඝටකයක් තමයි B12 කියන B කාණ්ඩයේ විටමිනය. මේ විටමිනය ඉතාම වැදගත්. මොකද දරුවන්ගේ ශාරීරික වර්ධනය වෙන අවධියේ නිසා අලුත් සෛල විභේදනයට වැදගත් වෙන විටමිනයක්. ඉතින් අලුත් සෛල නිපදවන්න ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය සඳහාත් මේ B12 කියන විටමිනය වැදගත්. මේකේ තියෙන ප්‍රශ්නේ තමයි මේ B12 කියන විටමිනය ප්‍රධානව තිබෙන්නේ සත්වාහාරවල. ශාකාහාර ප්‍රභවවලින් මේ B12 කියන විටමිනය ලැබෙන්නේ නැහැ. නමුත් කිරි බිත්තර කියන දෙකේ B12 තියෙනවා. නමුත් අර වීගන් ආහාරට අනුගමනය කරනවා නම් මේ B12 ලැබෙන සීමිත ආහාර ප්‍රමාණයක් තියෙනවා වීගන් අයට ලබා ගන්න. එහෙම නැත්නම් يعني ආහාර වලින් ලැබෙන්නේ නැත්නම් මේක සප්ලිමන්ට් එකකින් හරි ලබා ගන්න සිදු වෙනවා. ඊළඟට යකඩ කියන්නේ ඉතාම වැදගත් පෝෂණ සංඝටකයක්. යකඩ කියන්නේ ඛනිජ ලවණයක්. මේ යකඩ කියන පෝෂණ සංඝටකය මේ දැන් රතු රුධිර සෛල මගින් සිදුවෙන ඔක්සිජන් ප්‍රවාහණයට අත්‍යවශ්‍යයි. මොකද දරුවන් කියන්නේ ඌන් ඉතා ක්‍රියාකාරී, සෙල්ලම් කරනවා, ඒ වගේම ක්‍රීඩා කටයුතු වල නිරත වෙනවා. එතකොට ඒගොල්ලන්ගේ ක්‍රියාකාරී ශරීරයේ සෛලවලට ඔක්සිජන් සැපයුම ඉතාම හොඳින් සිදුවෙන්න ඕනේ. ඉතින් ඒ සඳහා හොඳින් යකඩ ශරීරයට ලබා දීම අවශ්‍යයි. ඉතින් අපි ගත්තොත් මේ සත්වාහාරවල යකඩ තියෙන්නේ හීම් කියන ආකාරයෙන්. මේ හීම් ආකාරයේ යකඩ ශරීරයට කාර්යක්ෂමව උරා ගැනීම සිදු වෙනවා. නමුත් මේ ශාකාහාරවල තියෙන යකඩ තියෙන්නේ නන් හීම් කියන ආකාරයෙන්. මේ නන් හීම් ආකාරයේ යකඩ ශරීරයට අවශෝෂණය වීමේ කාර්යක්ෂම බව අඩුයි. නමුත් විටමින් සී බහුල ආහාර සමග එකතු කර එකට ගැනීමෙන් මේ අවශෝෂණය වැඩි කරගන්න පුළුවන්. ඊළඟට තවත් වැදගත් වෙන සඳහන් නොකරම් බැරි පෝෂණ සංඝටකයක් තමයි කැල්සියම් කියන්නේ. මොකද දරුවන් කියන්නේ ඒගොල්ලෝ උස වැඩි වෙනවා. ඒ කියන්නේ අස්ථි පද්ධතිය වර්ධනය සිදු වෙන කාලයක් සීග්‍රේන් වර්ධනය වෙනවා. ඉතින් මේ අස්ථි පද්ධතියේ නිරෝගී වර්ධනය සඳහා කැල්සියම් ඉතාම වැදගත්. ඉතින් කිරි ආහාර එහෙම ගන්නෙ නැත්තම් මොකද කිරි ආහාර වල කැල්සියම් බහුලයි. ඉතින් කිරි ආහාර නොගන්න වෙජිටේරියන් කෙනෙක් නම් කැල්සියම් බහුල ශාකාහාර එකතු කරගන්න එක ඉතාම වැදගත්. මීට අමතරව සින්ක් ඊළඟට ඔමේගා 3 වගේ පෝෂණ පදාර්ථත් ශරීරයේ නිසි වර්ධනය සඳහා ඉතාම වැදගත්.
ඔව් නිර්මල, ඔබ සඳහන් කළ ආකාරයට පවුල් පසුබිමින් දෙමාපියන්ගේ මඟ පෙන්වීමෙන් එහෙම නැත්නම් ස්වකැමැත්තෙන් හරි යම්කිසි දරුවෙක් නිර්මාංශ ආහාර රටාවක් තෝරගන්නව නම් ඔවුන්ගේ ආහාර වේලවලට එක් කරගත යුතු සෞඛ්‍ය සම්පන්න ආහාර වර්ග මොනවද? අවසාන වශයෙන් අපි ඒ ගැනත් සාකච්ඡා කරමු.
ඔව් අතිනි දැන් අපි දැන් ඉහත සඳහන් කරා මේ වර්ධනයට වැදගත් වෙන පෝෂ්‍ය පදාර්ථ අපි බලමු ඒ පෝෂ්‍ය සත්වාහාර වලින් නොලැබෙන පෝෂ්‍ය පදාර්ථ කොහොමද ශාකාහාර වලින් ලබා ගන්න කියලා. දැන් මුලින් සඳහන් කර ප්‍රෝටීන් කියන පෝෂ්‍ය පදාර්ථය ගත්තොත් ඒ ප්‍රෝටීන් අන්තර්ගත වෙන ශාකමය ආහාර කාණ්ඩයක් තමයි රණිල කුලයේ භෝග. රණිල කුලයේ භෝග කියන්නේ කරල් හටගන්නා ශාකවල භෝග. දැන් බොංචි, මෑකරල්, පීස්, දඹල වගේ ශාකවල ලපටි කරල්වල හොඳින් ප්‍රෝටීන් අන්තර්ගත වෙනවා. ඊළඟට ඒ වගේ කියන්නේ වියලි බීජවලත් රටකජු, කඩල, කව්පි, මුං ඇට, පරිප්පු වගේ වියලි ඇටත් ප්‍රෝටීන් බහුලයි. ඉතින් එමගින් ඔවුන්ට හොඳින් ප්‍රෝටීන් ලබා ගන්න පුළුවන්. ඊළඟට මේ සෝයා ආහාර සහ ටෝෆු, ටෙම්පේ වගේ ෆර්මන්ට් කරපු සෝයා නිෂ්පාදනත් ප්‍රෝටීන් බහුල ආහාර. මීට අමතරව nuts and seeds කියන ආහාර කාණ්ඩය හොඳ ප්‍රෝටීන් ප්‍රභවයක්. කජු, ආමන්ඩ්, පිස්ටචියෝස් වගේ ඇට වර්ගවලත්, ඊළඟට තල, වටක් ඇට, ෆ්ලැක්සීඩ්, සන්ෆ්ලවර් සීඩ්, චියා වගේ සීඩ්ස් වර්ගවලත් ප්‍රෝටීන් හොඳින් අන්තර්ගත වෙනවා. ඊළඟට පීනට් බටර්, ටහිනි කියන්නේත් ඉතාම හොඳ ප්‍රෝටීන් ප්‍රභවයක්. ඉතින් දැන් කිරි බිත්තර ආහාරයට ගන්න වෙජිටේරියන් දරුවෙක් නම් ප්‍රෝටීන් අවශ්‍යතාවය පහසුවෙන් මේ ආහාර මගිනුත් සපුර ගන්න පුළුවන්. එහෙම ගන්නේ නැතුව වීගන් ආහාරට අනුගමනය කරන නම් මහිය සඳහන් කරා වගේ ලෙගියුම්ස් කියන්නේ ඉතාම හොඳ ප්‍රෝටීන් ප්‍රභවයක්. දැන් මම මුලින් අර ප්‍රෝටීන් ගැන සඳහන් කරනකොට කිව්වා මේ අත්‍යවශ්‍ය අමිනෝ අම්ල ගැන. මේ ලෙගියුම් වල අර හැම අත්‍යවශ්‍ය අමිනෝ අම්ලයක්ම නැහැ. විශේෂයෙන් මෙතියොනින් කියන එක ටිකක් අඩුවෙන් තියෙන්නේ. ඒ නිසා මේ ලෙගියුම් ගන්නකොට ඒක අනිවාර්යයෙන්ම ධාන්‍යමය ආහාර සමග එකතු කරගන්නවා නම් තමයි අත් හොඳ හොඳ. එතකොට තමයි අර සියලුම අත්‍යවශ්‍ය අමිනෝ අම්ල සපිරි ප්‍රෝටීන් ශරීරයට ගන්න පුළුවන් වෙන්නේ. දැන් අපි ධාන්‍යමය ආහාර ගත්තොතින් බත්, පාන්, ඊළඟට පැස්ටා, නූඩල්ස්, කුස්කුස්, ඕට් වගේ පිෂ්ඨ සහිත ආහාර වලත් ප්‍රෝටීන් තියෙනවා. ඉතින් ඒකේ අර ලයිසීන් කියන මේ අත්‍යවශ්‍ය අමිනෝ අම්ලය අඩු නිසා ඒක අර ලෙගියුම් එක එකතු කරලා ගත්තාම සත්වාහාර වලින් ගන්නවා වගේම සියලුම අත්‍යවශ්‍ය අමිනෝ අම්ල අවශ්‍යතාවය සම්පූර්ණ වෙනවා. සමහර ශාකාහාර තිනවා කිනුවා, ෆ්ලැක්සීඩ්, චියා වගේ සියලුම අත්‍යවශ්‍ය අමිනෝ අම්ල තියෙනවා. නමුත් පොදුවේ ගොඩක් වෙලාවට මේ රනිල භෝගවල සහ ධාන්‍යමය ආහාරවල අර මං කිව්වා වගේ සියලුම අත්‍යවශ්‍ය අමිනෝ අම්ල නැති නිසා ඒ දෙක එකට එකතු කරලා ගන්න එක තමයි වැදගත්. ඊළඟට සම්පූර්ණ ධාන්‍යමය ආහාර ගත්තොතින් ඒ මගින් දරුවාගේ ශක්තිය අවශ්‍යතාවය, මොකද දරුවන් කියන්නේ හරිම ඇක්ටිව් ක්‍රියාශීලී කොටසක්. ඉතින් ඔවුන්ගේ ශක්තිය අවශ්‍යතාවය සපුරා ගැනීමට මේ පිෂ්ඨය සහිත ආහාර, බත්, පාන්, පාස්ටා, නූඩල්ස්, කුස්කුස්, ඕට් වගේ දේවල් ඉතාම වැදගත්. මේ සම්පූර්ණ ධාන්‍යමය ආහාරවලින් බී කාණ්ඩයේ විටමිනක්, සිංක් වගේ ඛනිජ ලවණත් ශරීරයට ලබා ගන්න පුළුවන්. ඊළඟට මේ ප්‍රෝටීන් සහ මේ පිෂ්ඨය කියන එක ඇරුණහම දරුවන්ගේ ශක්ති අවශ්‍යතා සපුරා ගැනීමට මේදය කියන එකත් ඉතාම වැදගත්. අලිපේර, ඔලිව් තෙල්, පොල් තෙල්, ඊළඟට පීනට් බටර්, nuts and seeds කියන්නේ ඉතාම හොඳ ශාකමේද ප්‍රභව. ඊළඟට අපි ගත්තොත් එළවලු සහ පළතුරු කියන කාණ්ඩය විටමින සහ ඛනිජ ලවණ, ඒ වගේම ආහාරවලින් ලැබෙන තන්තු ලබා ගැනීමට වැදගත් වෙනවා. මම මුලින් සඳහන් කරේ මේ B12 වගේ විටමින් ශාකාහාරවල අඩංගු වෙන්නේ නැහැ. ඒ නිසා මේ කිරි බිත්තර ආහාරයට නොගන්නා වෙජිටේරියන් කෙනෙක් නම්, يعني වීගන් කෙනෙක් නම් ටෝෆු, ටෙම්පේ වගේ ෆර්මන්ට් කරපු සෝයා ආහාරවලත් විටමින් B12 තියෙනවා. ඒ කියන්නේ ෆර්මන්ටේෂන් එක නිසා. ඊළඟට නියුට්‍රිෂනල් ඊස්ට්, ඊළඟට ෆෝටිෆයි කරපු, يعني B12 එකතු කරපු බ්‍රෙක්ෆාස්ට් සීරියල් වලිනුත් B12 ලබා ගන්න පුළුවන්. ඉතින් මේ ආහාර හොඳින් දිනපතා ගන්නේ නැත්නම්, කිරිබිත්තර ගන්නෙත් නැත්නම් B12 නිසි පරිදි ලබා ගන්න පෝෂණ අතිරේකයකට, සප්ලිමන්ට් එකකට යාම වැදගත්. මීට අමතරව තියෙනවා වීගන් බර්ගර්, සොසේජස්, මින්ස් වගේ ශාකමය කියන ආහාර. නමුත් ගොඩක් වෙලාවට මේ ආහාර ගොඩක්ම ප්‍රෝසෙස් කරපු ආහාර. ඉතින් ඒවා නිතරම ගැනීම ඇත්තටම තරම්ම සුදුසු වන්නේ නැහැ. ඊළඟට අපි ගත්තොත් මේ ඛනිජ ලවණේ යකඩ, කොළ පැහැති පලා වර්ග වන මේ කියන්නේ කදුරු මුරුංගා, ඊළඟට බේබී ස්පිනච්, අනිතක නිවිති, ගොටු කොල, කේල්, භක්ෂෝයි, ඊළඟට කිඩ්නි බීන්ස් වගේ ලෙගියුම්වල, ඊළඟට පරිප්පු සහ වියලි පළතුරු වගේ ඒ වගේත් ඕට් මීල් වලත් යකඩ තියෙනවා. හැබැයි මේ ආහාරවල යකඩ හොඳින් තිබුණට ටිකක් අවශෝෂණය අර සත්වාහාර වගේ කාර්යක්ෂම වෙන්නේ නැහැ. මොකද නන් හීම ආකාරයෙන් තියෙන නිසා. එම නිසා අවශෝෂණය වැඩි කර ගැනීමට මේ ආහාර එක්ක දෙහි, දොඩම්, ඊළඟට ස්ට්‍රෝබෙරි, කිවි ෆ්‍රූට්, තක්කාලි වගේ විටමින් සි බහුල ආහාර එක එකට ගන්න පුළුවන්. ඊළඟට අපි කතා කරොත් මේ කැල්සියම් තියෙන ඛනිජ ලවණය. කිරි ආහාර නොගන්න කෙනෙක් නම් පලා වර්ග වලත් හොඳින් කැල්සියම් තියෙනවා. ඊළඟට ආමන්ඩ්, දොඩම්, බ්‍රොකොලි වලත් සාමාන්‍යයෙන් කැල්සියම් අන්තර්ගත වෙනවා. නමුත් මේ ප්‍රමාණය කිරි වලට සාපේක්ෂව නම් අඩුයි. ඒ නිසා කැල්සියම් එකතු කරපු සෝයා කිරි, කැල්සියම් ෆෝටිෆයිඩ් සෝයා මිල්ක්, ඊළඟට බ්‍රෙක්ෆස්ට් සීරියල් සහ ෆෘට් ජූස් වගේ දේවල් වලින් කැල්සියම් ලබා ගන්න පුළුවන්. සමස්තයක් විදියට කිව්වොතින් මනාව සැලසුම් කරපු වෙජිටේරියන් ආහාර රටාවක් කියන්නේ සම්පූර්ණ ධාන්‍යමය ආහාර, ඊළඟට රනිල කුලේ භෝග, එහෙම නැත්නම් ලෙගියුම්ස්, ඊළඟට නට්ස් ඇන් සීඩ්ස් සහ එළවලු සහ පළතුරු, ඒ වගේම හිතකර ශාකමේද සහිත ආහාර කියන මේ ආහාර කාණ්ඩ දිනපතා විවිධත්වයකින් යුතුව ශරීරයට ලැබෙන පරිදි ආහාර වේල සැලසුම් කිරීමෙන් පෝෂණ ඌනතා අවම කරගෙන ශරීරයේ දරුවන්ගේ නිසි ශාරීරික වර්ධනයට අවශ්‍ය පෝෂණය ලබා ගන්න පුළුවන්.
ඔව්, අපි අද දවසේ කතා බහ කරමින් සිටියේ නිර්මාංශ ආහාර රටාවක් තුළ දරුවෙක් හදා වඩා ගැනීමේදී දෙමව්පියන් විදිහට අපි දැනගත යුතු වැදගත් කරුණු කාරණා පිළිබඳව. මේ සාකච්ඡාවට අද දවසේ අපි සමග සම්බන්ධ වුණේ ක්වීන්ස්ලන්තයේ පෝෂණ වේදිනි නිර්මලා වීරකෝන්. ඉතින් නිර්මලා, ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා SBS සිංහල ගුවන් විදුලිය සමග සම්බන්ධ වී මේ වැදගත් කරුණු කාරණා බෙදා හදා ගැනීම සම්බන්ධයෙන්.
ස්තුතියි යතිනි.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.